නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සම්සං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ අන්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හා ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිමිම නම් වූ නිබ්බාණය
අතිපූජනීය මහෝපාධ්‍යාය ස්වාමීන් පාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි
නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 24 වන දේශනයයි මේ. ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් සංඥාව සහ මනස සහිත බඹයක් පමණ වූ මේ සිරුර තුළින්ම පෙන්වා දිය හැකි බව ප්‍රකාශ කෙරෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ භාෂිතයක් ගියවර දේශනයේදී අප රෝහිතස්ස සූත්‍රයෙන් මතු කරගත්තා. සම්මුති ලෝකය ලෝකයක් හඳුනා ගැනීමට මැන ගැනීමට උපකාරවන සලායතනයම ආයතන සයම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට ලෝකයේ නමින් හඳුන්වනවා. ඒ නිසා ඒ සලායතනයේ නිරෝධයම ලෝක නිරෝධය හැටියට ධර්මානුකූලව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙනවා. මේ ලෝක නිරෝධය නම් වූ මේ தত্ত্বය තමයි අර අසංඛත ධාතු නමින් හැඳින්වෙන්නේ. මේ සංඛත වූ ලෝකයේ කෙලවර තමයි ලෝකයේ නිරෝධය අසංඛත ධාතු නමින් හැඳින්වෙනවා. ඔය නිබ්බාණ පටිසංයුක්ත සූත්‍රවල අත්ථි භික්කවේ අජාතං අභූතං අකතං අසංඛතං ආදී ඒ සූත්‍රවල කියවෙන ඒ අසංඛත தত্ত্বය අර සංඛත වූ ලෝකයේ කෙලවර වන මේ සලායතන නිරෝධයයි. එතකොට මේ කියන ලෝකාන්තය මේ කියන ලෝකයේ කෙලවර අර ගමන් කිරීමෙන් දැකිය හැකි කෙලවරක් නොවේ. මේ කෙලවරට මේ කෙලවර ඒ දැකීමට අර රෝහිතස්ස ඍෂිවරයා අවුරුදු 100ක්ම ඊතල වේගයෙන් ගමන් කළා. නමුත් ඒ ලෝකයේ කෙලවර දකින්නට බැරි වුණේ මක් නිසාද? ඒ රෝහිතස්ස ලෝකයේ කෙලවර සොයන්ට ගමන් කළේ ලෝකයක් අරගෙනමයි. මක් නිසාද? මේ සංඥාවත් මනසත් සහිත සලායතනෙම ලෝකය වන නිසා ඒ ලෝකයක් අරගෙනමයි රෝහිතස්ස ඍෂිවරයා ගමන් කළේ. ඒ නිසා අතරමඟදීම කලුරිය කරන්නට සිද්ධ වුණා ලෝකයේ කෙලවරක් නොදකම. ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ඒ නොදැකිය හැකි ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ සලායතන නිරෝධයෙන්ම පෙන්වා වදාලා ඒ බව අපට හෙළි වෙනවා. අපි කලින් අවස්ථාවක සාකච්ඡා කළ ඔය උදාන පාළියේ පාටලිගාමිය වගේ නිබ්බාණ පටිසංයුක්ත සූත්‍ර වලින් දැන් නිදසුන් වශයෙන් කියනවනම් අර තුන්වන නිබ්බාණ පටිසංයුක්ත සූත්‍රය අත්ථි භික්ඛවේ තදායතනං ආදී වශයෙන් ආරම්භ වෙන ඒ සූත්‍රය අගහරි සූත්‍රයේ අගහරිය කියවෙනවා. පත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදා මින ගතින් නටිතින් නචුතින් නඋපත්තින් අපතිට්ඨං අපවත්තං අනාරම්මන මේ වේතං ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා. ඒ කියපු ඒ ආයතන නාමයෙන් හඳුන්වන ඒ පඨවියාපෝ තේජෝ වායෝ ඒ කිසිවක් නැති ඒ තත්ත්වයේ එහි ආගතින් ඒමක් හෝ යාමක් හෝ නැත නැතයි කියමි. පත්‍රපාහම් භික්කවේ නේව ආගතින් වදා මින ගතින් ඒමක්ද නැතයි කියමි, යාමක්ද නැතයි කියමි, සිටීමක්ද නැතයි කියමි, චුතියක් උත්පත්තියක් නැතයි කියමි, ප්‍රතිෂ්ඨාවක් අපතිට්ඨං අපවත්තං අනාරම්මණං ඒවේතං පිහිටීමක් පැවැත්මක් අරමුණක් නැති ඒ තත්වයේම දුකෙහි කෙලවරයි කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එතන දැක්වුවා. එතකොට මෙන්න මේ කියාපු මේ ගමනේ කෙලවර ගමන් කිරීමෙන් නොපැමිණිය හැකි ගමනේ කෙලවර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අසලායතන නිරෝධයෙන් දක්වා වදාළා. තවත් ඒ වගේම දැන් හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ ඒ උදාන පාළියෙම හතරවෙනි පාටලිගාමී වග්ගයේ හතරවෙනි නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයේ සඳහන් වෙනවා නිසිතස්සහි චලිතං අනිසිතස්ස චලිතං නත්ති චලිතය සති පස්සද්ධි පස්සද්ධියා සති නති නහෝති නතියා සති ආගතිගති නහෝති ආගතිගතියා සති චුතූපාතෝ නහෝති චුතූපාතේ යසති නේව ඉද න හුරං න උභයමන්තරේ සේවන්තෝ දුක්ඛස්ස නිසිතස්සහි චලිතං යමක් මත රඳා සිටින්න හුටයි සැලීමක් සැලවීමක් ඇතිවන්නේ ඒ නිසා යමක් මත රඳා නොසිටින්න හුටි යමකට යමක නොයලුන හුට එවැනි ඒ සැලීමක් නැත චලිතය සති පස්සද්ධි ඒ සැලීමක් චලිත වීමක් නැති කල්ලි පස්සද්ධි ඇති තන්පත් බව ඇත පස්සද්ධියා සති නැති නොහොති ඒ පස්සද්ධි ඇති කල්ලි නැඹුරු වීමක් නැත නැඹුරු වීමක් නැති කල්ලි ආගති ගති නොහොති ඒමක් සහ යාමක් කියලා දෙකක් නැත ඒ වගේම ආගති ගතියා නොහොති චුතූපපාතෝ නොහො ආගති ගතියා සති චුතූපපාතෝ නොහොති ඒමක් යාමක් නැති කල්ලි චුතියක් උත්පත්තියක් කියන දෙකක්ද නැත චුතූපපාතය සති නේවිධ නහුරං න උභයමන්තරේ චුතූපපාත කියලා දෙකුත් නැත්නම් මෙහි කියලා දෙයක් නැහැ එහි එහි කියලා දෙයක් නැහැ මේ දෙක අතර කියලා තැනකුත් නැහැ මෙයම දුකෙහි කෙලවරයි ඔන්න ඒ විදිහට ඊටාම ගැඹීරාර්ථයකින් ඒ ලෝකයේ කෙලවර බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා වදාලා ඒ ගමනින් දැකිය හැකි දෙයක් නොවේ අර ප්‍රඥාවෙන්ම ඒ ඇත්ත වශයෙන්ම අර ඒ ගමන පිළිබඳ ප්‍රඥප්තිය සමතික්‍රමණය කිරීමෙන් ඉක්ම වීමෙන් අර කියාපු අර සලායතන නිරෝධත්වයේදී එතකොට අර ලෝකයක් අරගෙනමයි අර රෝහිතස්ස අර ලෝකයාන්තය සොයන්න ගියේ ඒ වගේම තවත් අනුවන ක්‍රියාවක් කළ රෝහිතස්ස මේ මරණයෙන් බේරීමට නැත්නම් මරණය නැති තැනක් සොයාගෙන ගමන් කළා ඒකත් ගමන් කිරීමෙන් නොදකී හැකි එකක් බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මක් නිසාද අර රෝහිතස්ස ගමන් කළේ මාර්යාත් අරගෙනමයි මාර්යාත් සමගමයි මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ අපි එහෙම ප්‍රකාශ කරන්නේ දැන් රාජ සංයුක්තයේ රාජ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අසනවා මාරෝ මාරෝති භන්තේ උච්චති කිත්තාවත අනුකෝ භන්තේ මාරෝති උච්චති ස්වාමීනි මේ මාර්යා කියලා කියනවා කිතකින් මාර්යා නම් වෙයිද යයි කියන ලැබේද එතකොට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර රූපේ කෝ රාජ සති මාරෝ ආස්ස මාරේතාවා යෝ ආපන මීයති තස්මාතිය රාජ රූපං මාරෝති පස්ස මාරේතාති පස්ස මීයතිති පස්ස රෝගෝති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අධන්ති පස්ස අගහූතන්ති පස්ස යේනං ඒවං පස්සන්ති තේ සම්මා පස්සන්ති රාජ රූපේ ඇති කල්හි මාරේක් හෝ මරන්නෙක් හෝ මැරෙන කෙනෙක් හෝ වන්නේය එම නිසා රාජ රූපයම මාරයා හැටියට මරන්නෙක් හැටියට මැරෙන්නෙක් හැටියට මැරෙන කෙනෙක් හැටියට දකිව් ඒ වගේම රෝගයක් හැටියට උලක් හැටියට ව්‍යසනයක් හැටියට ව්‍යසනයට පත් වූ දෙයක් හැටියට ඒ විදිහට රූප ස්කන්ධයේ දෙස බලව් යම් කෙනෙක් මෙසේ දකිද්ද ඔහු මනමින් දකිත ඔහු සම්‍යක් දර්ශනයෙන් යුක්තය ඒ විදිහටම රූප පිළිබඳව වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයම එතකොට ඒ ධර්මානුකූලව මාරේ හැටියට එතනදි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා අන්න ඒක නිසා තමයි අපි කිව්වේ මේ රෝහිතස්ස මරණයක් නැති තැනක් සොයාගෙන ගියේ මාරියත් සමගමයි කියලා. මෙයින් අපිට පෙන්නනවා මේ කියන උපාදානස්කන්ධ මේ රූප වේදනාදිය අල්ලාගෙන තණ්හාවෙන් අල්ලාගෙන සිටින තාක් මාරේක් මරන්නෙක් මැරෙන්නෙක් සිටින බව. ඒ නිසාම ඒව අතහැරීමෙන් මාරයාගෙන් මිදුණු මරණයෙන් මිදුණු අමරණීය කෙනෙක් බවට පත් වෙනවා. අර රහතන් වහන්සේ මෙලොවම අමරණීය මේ ජීවිත මෙහිදීම අමරණීය தත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළ ඒකයි. මෙතන තිබෙන ධර්මතාව කලිනුත් අපි අර ප්‍රතිසමුප්පාද ධර්ම දේශනා පිළිබඳව විස්තර කරන අවස්ථාවල ප්‍රකාශ කළා අර භද්‍රාවුද සුත්තනිපාතේ අටක වර්ගයේ භද්‍රාවුද පාරායන වර්ගයේ භද්‍රාවුද මානව පුච්ඡාවේ එක දාඨාවක කොටසක් අපි දැන් මතක් කරගනිමු. යන් යන්හි ලෝකේ උපාදීයන්ති තේනේව මාරෝ අන්වේති ජන්තුන්. ලෝකයෙහි යම් යම් දෙයක් උපාදාන වශයෙන් අල්ලා ගනිද්ද එයින්ම මාරයා මිනිසෙකු සත්වයෙකු පසුපස එයි. එතකොට මේ උපාදානියම නිසාම භවය ඇති වෙනවා. භවය නිසා ජාති ජරා මරණ ආදී ඒ කියපු ඒ අර ප්‍රඥප්ති වශයෙන් ඇතිවන ඒ තත්ත්ව සමූහයම ඒකම ඇති වෙනවා. ගන්නව උපාදානිය නිසා. අන්න ඒ අර්ථයෙන් ඒ ගැඹුරු අර්ථයෙන් තමයි එතකොට මේ පංච උපාදානස්කන්ධයම මායя හැටියට බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ. එපමණක් නෙවෙයි. මේ සලායතනයම ආයතන සයම මායяගේ පාලනය යටතේ තිබෙන්නේ. අපිට ඒක හිලි වෙනවා මායяගේ වචනයෙන්ම මාර සංයුත්තේ සංයුත්ත නිකාය සගතක වර්ගයේ මාර සංයුත්තේ කස්සක සූත්‍රයෙන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිබ්බාන පටිසංයුක්ත ධර්ම දේශනාවකින් භික්ෂුන් වහන්සේලා උත්සාහවත් කරමින් සිටින විට මාරයා මාර දිව්‍ය පුත්‍රයා කල්පනා කළා දැන් ඔන්න මේ ශ්‍රමණ ගෞතමීන් මේ විදිහට ධර්ම දේශනා කර කර ඉන්න සංඝයා වහන්සේලාත් බොහොම සාවධානව කන්දීගෙන ඉන්නවා මම යන්න ඕන මේ අයගේ නුවණස වනසාලන්න විචක්ඛු කම්මාය කියලා එහෙම හිතාගෙන මාරයා ගොවි වෙසක් මවාගෙන ගොවි යුගයේ වෙසයක් මවාගෙන ලොකු නඟුලක් කරගහගෙන දිග කෙවිතක් අතින් අරගෙන අවුල්ුණු කෙසින් මඩරකුණු පයින් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන තැන ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා අපි සමන බලිවද්දයද්දස මහන ගොනුන් දැක්කද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාර්යා තම මාර්යා හඳුනගත්ත බව හෙළි කිරීමට සමන් වහන්සේ මාර්යා හඳුනගත්ත බව හෙළි කිරීමට මේ කිම්පන පාපිම තේ බලිවද්දෙහි පවිත නුඹට මොන නුඹට මේ ගවයින්ගෙන් නුඹට ගොනුන්ගෙන් නැති වැඩක් කුමක්ද වැඩේ කුමක්ද කියලා එහෙම ප්‍රශ්න කළා. එතකොට මාර්යා දැනගත්තා ඉතින් දැන් අඳුනගත්තා කියලා. ඒ අවස්ථාවේ මාර්යා තමගේ හපංකම ප්‍රකාශ කරනවා මමේව සමන චක්කු මම රූපා මම චක්කු සම්පස්ස විඥානායතන කුහින් මේ සමන ගන්තුවා මොක්ඛසි මහන ඇස මගේය රූපයොත් මගේය රූපයෙන්ුත් මගේය ඒ වගේම චක්කු සම්පස්ස විඥානායතනයත් මගේය මහන නුඹ කොහි ගිහිල්ලා මගෙන් බේරෙන්නේද මේ විදිහටම අනිකුත් ආයතන පිළිබඳව අර විදිහෙන් ප්‍රකාශ කරන මාය. මමේව සමන සෝතං මම සද්දා මම සූත් සම්පස්ස විඥාන ආයතන කුහින් මේ සමන ගන්ත්‍වා මොක්ඛසි ආදී වශයෙන් අවසානීය මන ආයතනයේ දක්වාම ප්‍රකාශ කරනවා. මමේව සමන මනෝ මම ධම්මා මම මනෝ සම්පස්ස විඥාන ආයතන කුහින් මේ සමන ගන්ත්‍වා මොක්ඛසි. ওই දිට මාර්යා අසුහාම බුදුරජාන් වහන්සේට දෙන පිළිතුර තවේද පාපිම චක්කු තව රූපා තව චක්කු සම්පස්ස විඥානායතන යත්තේච පාපිම නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු සම්පස්ස විඥානායතන අගති තව තත්ත පාපිම ඒකේ අදහස ඔව් පවිත නුඹේම තමයි මේ ඇස නුඹේම තමයි මේ රූපය නුඹේම තමයි චක්කු සම්පස්ස විඥානායතනය නමුත් පවිත යම් තැනක දිහාම යම් තැනකට යම් තැනක මේ ඇසක් නැද්ද රූපයක් නැද්ද චක්කු සම්පස්ස විඥානයක් නැද්ද එතනට නුඹට කිට්ටු වෙන්න බෑ එතන නුඹගේ අගතියයි උඹට යන්න බැරි තැන කියලා මේ විදිහට අර ආයතන හය පිළිබඳව ප්‍රකාශ කළා. ඇස කන්නාසාදී ඒ සියලුම ආයතනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර මාර්යා අසු ප්‍රශ්නයට ගැළපෙන හැටියට පිළිතුරු දුන්නා. මේන්න අපිට තේරෙනවා මේ සූත්‍රයෙන් මේ මාර්යාට යන්න බැරි තැනකුත් තියෙන බව. මේ බැරි තැන කුමක්ද? ප්‍රසලායත නිරෝධ සත්‍යෙමයි. කච්චච්ච කරගත හැකි ආයතන නාමයෙන් සමහර විට හඳුන්වන අතිවික්‍රය තදායතන ආදී නිබ්බාන පටිසංයුත් සූත්‍රවල දක්වන සලායත නිරෝධ සත්‍යයයි. ඒ සලායත නිරෝධයම තමයි පපංච නිරෝධ, පපංච භූප සම, නිප්පංච ආදී නම් වලින් හැඳින්වෙන්නේ. අපි අර කලින් අවස්ථාවක සාකච්ඡා කළ අර මහා කොට්ටිත සූත්‍රයේම චන්නං ආවුසෝ පස්ස ආයතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච වූපසමෝ ආදී වශයෙන් ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ ස්පර්ශ ආයතන හයෙහි නිරුද්ධ වීමම ප්‍රපංචයේ සංසිඳීමයි ප්‍රපංච නිරෝධයයි ඒකමයි නිප්පපංච තත්වය. අර යාමී ජාති ජරා මරණ ආදී සියලුම සංකල්ප තියෙන අර ප්‍රපංචයේ නිප්පපංච තත්වයේ කිසිවක් නැහැ. අන්න ඒක නිසා තමයි මේ නිප්පපංච වූ ඒ තත්වයයි මායයට කිට්ටුවෙන්ට බැරි. එහි මේ අස කන්න ආසාදී මේ ආයතන හෝ ඒවායේ අරමුණු ඒ කිසිවක් නැහැ. එතකොට මෙන්න මේයින් අපිට පේනවා මේ සලායතන නිරෝධයේම මේ කියාපු මේ මායයට කිට්ටුවෙන්ට බැරි තැන බව. ඒ මායයෙන් ලබන විමුක්ති තත්වයයි. මෙලොවදීම ලැබිය හැකි තත්වයක් හැටියට. මේ සලායතනය නිත්‍ය සංඥාව මත ගොඩනැගුණා. මේ ආයතන හයම ගොඩනැගිලා තිබෙන්නේ නිත්‍ය සංඥාව උඩයි. ඒක නිසා මේ සලායතන නිරෝධයට ලංවිය හැක්කේ මේ සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ අනිත්‍ය සංඥාව පිහිට කරගෙනයි. අනිත්‍යානුපස්සනාව පිහිට කරගෙනයි. මේ සලායතන නිරෝධයට උපකාර වන ඊටාමත්ම සියුම් අනිත්‍යානුපස්සනාවක් සලායතන වර්ගයේ සංයුතනිකාය සලායතන වර්ගයේ දෙවෙනි ද්වයන් සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවෙනි ද්වයන් සූත්‍රයේ ඊටාත්ම චිත පිළිබඳ ඊටාත්ම ගැඹුරු දර්ශනයක් ගෙන එන ඒ ද්වයන් සූත්‍රයේ මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ. ද්වයන් කියන්නේ දෙකක් කියන එකයි. එතකොට ඒ විදිහ සූත්‍ර දෙකක් තිබෙන සූත්‍ර දෙකක් තිබෙනවා. මෙතන මේ දෙවෙනි සූත්‍රයේ ද්වයන් භික්කවේ පටිච්ච විඥානං සම්භෝති. කතංච භික්කවේ ද්වයන් පටිච්ච විඥානං සම්භෝති. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. චක්ඛු අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී රූපා අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤතහ භාවිනෝ. ඉත්තේතං ද්වයන් චලංචේව වයංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී. චක්ඛු විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී. යෝපි හේතු යෝපි පච්චයෝ චක්ඛු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහ භාවී. අනිච්ඡං පන භික්කවේ පච්චයං පටිච්ච උප්පන්නං චක්ඛු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති. යක්ඛෝ භික්කවේ ීමේ සංපින්නං ධම්මානං සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ චක්ඛු සම්පස්සෝ. චක්ඛු සම්පස්සෝපි කෝ භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහ භාවී. යෝපි හේතු යෝපි පච්චයෝ චක්ඛු සම්පස්සස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහ භාවී. අනිච්ඡං කෝපන පච්චයං පටිච්ච උප්පන්නං චක්ඛු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිස්සති. පුට්ටෝ වේදේති පුට්ටෝ චේතේති පුට්ටෝ සංජානාති ඉත්තේතේපි ධම්මා චලා චේව වයාච අනිච්ඡා විපරිණාමිනෝ අඤ්ඤතහ භාවිනෝ. එතකොට මෙතන මේ දිගටම අර අනිත්‍යතාව හඟවන වචන පද රාශියක් තිබෙන බව සාමාන්‍යයෙන් අහංකන දෙනකොට උනත් තේරෙනවා. දෙයන් භික්කවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි දෙකක් නිසා විඥාණය හටගනී. කෙසේද මහණෙනි? කතංච භික්කවේ දෙයන් පටිච්ච විඥානං සම්භෝති. කෙසේද මහණෙනි? දෙකක් නිසා විඥාණය හටගන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥානං. එසත් රූපේනුත් නිසා චක්ඛු විඥාණය හටගන්නවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඒ දෙක අතරින් චක්ඛු අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී. ඇස අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍ය ආකාරයකට පත් වෙන සුළුයි. රූප අනිච්ඡ විපරිණාමිනෝ අඤ්ඤතාභාවී. රූපේනු අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍ය ආකාරයකට පත් වෙන සුළුයි. ඉත්තේතං ද්වයං චලංචේව වයංච අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී. මෙසේ මේ දෙකම චලං, ඒ ජාම වැදගත් වචන, චලං සැලෙන සුළුයි, චලිත ස්වභාවය, සලිත වන ස්වභාවයෙන් යුක්තයි. චලං චේව වයං ගෙවි යන ස්වභාවයෙන් යුක්තයි. චලං චේව වයංච අනිච්ඡං, ඒ වගේම අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍ය ආකාරයකට පත්වන සුළුයි. ඊළඟට චක්කු විඥානං භික්කවේ අනිච්ඡං විපරිණාමී අඤ්ඤතහ භාවී. ඒ වගේම චක්කු විඥානියත් අර දෙක නිසා ඇති වෙන චක්කු විඥානියත් අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍ය ආකාරයකට පත්වන සුළුයි. යෝපි හේතු යෝපි පච්චයෝ චක්ඛු විඥානස උප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතහ භාවී. යම් හේතුවක් ප්‍රත්‍යක් චක්ඛු විඥානයේ පහළ වීමට තිබේද, යම් චක්ඛු විඥානයේ යම් හේතුවක් ප්‍රත්‍යක් නිසා පහළ වේද, ඒ හේතුවත් ඒ ප්‍රත්‍යක් අර වගේම අනිත්‍යයි, වෙනස් වෙන සුදුයි, අඤ්ඤාකාරයකට පත්වන සුදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා අනිච්ඡං කෝපන භික්කවේ පච්චයං පටිච්ච උප්පන්නං චක්ඛු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති. අනිත්‍ය වූ ප්‍රත්‍යක් පිහිට කරගෙන ඇතිවන්නා වූ චක්ඛු විඥානය කෙසේ නම් නිත්‍යවන්නේද? ඊළඟට යකෝ කෝපන භික්කවේ ඉමේසං ධම්මාණං තින් ඉමේසං තින්නම් ධම්මාණං සංගති සම්නිපාතෝ සංවායෝ මේ කියපු ධර්ම තුනේ ඒ කියන්නේ ඇසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුනේදීම එක්වීම සංගති සම්නිපාතෝ එක් රැස්වීම සමවායෝ එකමුතු වීම එක්වීම එක් රැස්වීම එකමුතු වීම බොහෝ දුරට සමානාර්ථවත් පද මේ තුන එකතු වුණාම ඒකට සම්පස්ස ඒකට චක්කු සම්පස්ස කියලා ප්‍රකාශ කරනවා ඉනාට චක්කු සම්පස්සෝ භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවින චක්කු සම්පස්සයත් ඒ වගේම අනිත්‍යයි විපරිණාම වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු සම්පස්ස සුප්පාදාය සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවි චක්කු සම්පස්සයේ හැට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් ඇද්ද ඒ හේතුවක් ප්‍රත්‍යක් අර වගේම අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතා භාවි ඉනාට අනිත්‍ය වූ ප්‍රත්‍යක් ඇති නිසා හටගන්නා චක්කු සම්පස්සය කෙසේ නම් නිත්‍යවන්නේද කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රශ්න කරනවා. ඒ විදිහට ඊළඟට කුට්ටෝ භික්කවේ වේදේති ස්පර්ශ කරන ලදුවේ පිඳි කුට්ටෝ චේතේති ස්පර්ශ කරන ලද්දේ චේතනාවක් ඇති කරයි සිතයි කියන එකයි සිතයි. කුට්ටෝ සංජානාති ස්පර්ශ කරන ලදුවේ හඳුනාගනි. ඒ කියන්නේ වේදනා චේතනා සඤ්ඤා කියන ධර්ම අර ස්පර්ශය නිසා ඇති වෙන්නේ. ඊළඟට ඉත්තේපි ධම්මා චලාචේව වායාච අනිච්චා විපරිණාම විපරිණාමි නොඤ්ඤතහ භාවිනෝ. මෙසේ මේ ධර්මයෝද මේ වේදනා චේතනා සඤ්ඤා ආදී මේ සියලුම ධර්මයෝද අර වගේම සැලෙන සුළුයි චලාචේව වායාච ගෙවි යන සුළුයි අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. ඔන්න ඔය විදිහ අර අනිත්‍යතාවය ඒ පිටින්ම අනිත්‍යානුපස්සනාව ඉදිරිපත් කරන වටිනා සූත්‍රයක් ඒක. මේ මෙයින් අපිට පෙනෙනවා බුදුරජාණන් වහන්සේ මෙතන පටිච්ච සමුප්පාදයයි මේ සලායතන ආශ්‍රයෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ලෝකේ ගොඩ නැගෙන හැටි. ගොඩ නැගෙන්නේ නিত্য දේවල් උඩ නෙවෙයි. ඔක්කොම අනිත්‍ය දේවල්, සැලෙන සුළු, වෙනස් වෙන සුළු, අන්‍යාකාරයකට පත්වන සුළු දේවල් උඩයි මේ ලෝකේ ගොඩ නැගිලා තිබෙන්නේ. මුළු මහත් ලෝක සංඥාව ගොඩ නැගිලා තිබෙන්නේ. ඒක යටතට්ටුවයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ හැම එකක්ම සැලෙන සුළුයි, වෙනස් වෙන සුළුයි, අන්‍යාකාරයකට පත්වන සුළුයි. එතකොට දැන් ලෝකයේ සාමාන්‍යයෙන් දැන් ඔය ඉන්ද්‍රිය සංවරය ගැන කියන සූත්‍ර වලින් එහෙමත් බොහෝ විට ප්‍රකාශ කරනවා නිමිත්තක් ගාහි නානුයන්ජනක් ගාහි ආදී වශයෙන් දැන් යම් යම් අස්කන්න ආසාදීන් ලැබෙන ඒ අරමුණු පිළිබඳව නිමිති ගැනීම නිසා සිදුවන්නේ කුමක්ද ආශ්‍රවයන් ගලාගෙන පටන් ගන්නවා මක් නිසාද මේ නිමිති ගැනීම කියන එක නිත්‍ය සංඥාව නිසා සිදුවන්නේ. එතකොට නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීමක් වෙනවා. ඒ නිමිති ගැනීම නිසාම අර ආශ්‍රවයන් ගලාගෙන එනවා. තණ්හා මාන දිට්ඨි පපංච ගොඩ ගැහෙනවා. මෙන්න මේ විදිහටයි ලෝකයක් ගොඩ නැගෙන්නේ. උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ. ඊළඟට ඒ අනිත් පැත්ත බැලුවොත් අපි අනිමිත්ත සමාධියට උපකාර වන්නා වූ අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන්නේ අර නිමිති වලින් මිදීම. ඒ නිසාම මේ නිමිති වලින් මිදීමේ ඒ සම්මර්ෂණය නිසා සම්මර්ෂණ ක්‍රමය අර ඉස්සෙල්ල තිබුණේ පරාමර්ෂණයක්. නිත්‍ය සංඥාව නිසා පරාමර්ෂණයක්. දෙඩිකොට අල්වා ගැනීමක් තණ්හා මාන දිට්ඨි වශයෙන් දෙඩිකට අල්වා ගැනීමක් ඇති වෙනවා. ප්‍රපංච ඇති වෙනවා. ප්‍රපංච සංඥා සංඛාවලට යටවන ස්වභාවයක්. ඒ ප්‍රපංච සංඥා නිසා ඇති වුණු ওই ලෝක නිරුක්ති ලෝක ගෝහාර ලෝක ප්‍රඥප්ති වලට යටවන ස්වභාවයක් පුද්ගලයා තුළ ඇති වෙනවා. අනිත් පැත්තට අනිත්‍ය සංඥාව නිසා කෙනෙකු අර නිමිති වලින් නිදීමට පටන් ගන්නවා. ආශ්‍රවයන් ගලාගෙනීම වැළැක්වෙනවා අනිත්‍ය අනුපස්සනාවෙන්. ඒ වගේම තණ්හා මාන දික්ඛි ප්‍රපංච අඩු වෙන පටන් ගන්නවා. අන්නේ විදිහේ ස්වභාවයක් ඇති වෙනවා. එතකොට අර නිමිති ගැනීම නිසා නිත්‍ය සංඥාව නිසා පරාමර්ෂණය අනිත්‍ය අනුපස්සනාවෙන් කෙරෙන සම්මර්ෂණය විදර්ශනාවට උපකාර වන්නා වූ දෙයක්. ওই විදිහට කල්පනා කරලා බැලුවත් එතකොට මේ අනිත්‍ය අනුපස්සනාවෙන්ම මුළු මහත් ඒ දුක්ඛ ස්කන්ධයම නැති කරන්න පුළුවන් බව පෙනී යනවා. ඒක තවත් වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා ඡන්ද සංයුක්තේ. ඡන්ද සංයුක්තේ අනිච්චතා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගං පරියාදීයති සබ්බං භවරාගං පරියාදීයති සබ්බං අවිජ්ජං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමූහಂತಿ. මහණෙනි අනිත්‍ය සංඥා වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ සියලු කාමරාගය ගෙවාලයි, සියලු රූපරාගය ගෙවාලයි, සියලු භවරාගය ගෙවාලයි, සියලු අවිද්‍යාව ගෙවාලයි, සියලු අස්මිමානය ගෙවාලයි, සියලු අස්මිමානය මුලිනුපුටා දම ගෙවාලයි මුලිනුපුටා දමයි කියලා මේ විදිහට අර අනිත්‍ය අනුපස්සනාවෙන් මේ මුළු මහත් දුක්ඛස්කන්ධයෙන්ම මිදීමට මාර්ගය සැලසෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක අපට එතකොට ඉතාමත්ම පැහැදිලිවම ඒ පැහැදිලිවම පෙනෙනවා අර අර දොයන් සූත්‍රයෙන් මේ කියපු මේ චල ස්වභාවය. මෙතන මේ චලං වයං ආදී වචන වලින් අපට පෙනෙනවා මේ මුළු මහත් ඉන්ද්‍රිය ඥානය ගොඩනැගිලා තිබෙන එක්තරා විදිහක අර විපල්ලාස නිසා නොපෙනෙන අනිත්‍යතාවක් මේක මේක යටින් තිබෙනවා. අපි කලින් අවස්ථාවකදී අත් වශයෙන් දේශනා ගන්න අවදිම අපට උපමා හැටියට ඉදිරිපත් කරන්නට සිද්ධ වුණා අර චලන චිත්‍රය ගැන. ඒ චලන චිත්‍රයට චලන චත්‍රයේ අපිම දාමපු උපමාවක් නේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් ආශ්‍රයෙන් අපි ඒක එක්තරා විදිහක නවීකරණයක් හැටියට ඉදිරිපත් කළේ. ඒකට අපි උපකාර කරගත්තේ අර ගද්දුල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසන ප්‍රශ්නයක්. දිට්ඨංගෝ භික්ඛවේ චරණං නාම චිත්තං, මහණෙනි නුඹලා චරණානම් වූ චිත්‍රයක් දැකලා තිබෙනවද? ඒවං භන්තේ සේ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තම්පිකෝ භික්ඛවේ චරණං නාම චිත්තං චිත්තේනෙව චින්තිතං, තේනපිකෝ භික්ඛවේ චරණේන නාම චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං. මහණෙනි, ඒ චරණනම් වූ චිත්‍රයත් සිතින්ම සිතා ගන්නා ලද්දා. එම නිසා මහණෙනි, ඒ චරණම් චිත්‍රයටත් වඩා සිතම චිත්‍රතරයි. චිත්‍රතරයි කියන්නේ විචිත්‍රයි කියන එක. සිතෙහිම විචිත්‍රතාවයක් තියෙනවා. එතකොට ඒ කාලේ තිබුණු චලන චිත්‍ර කොයි විදිහේවද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ කාලේ තියෙන චලන චිත්‍ර නම් ඇත්ත වශයෙන්ම අර විදිහේ අනිත්‍ය වූ ඒ ඡායා රූප රාශියක ඒ අනිත්‍යතාව ඒ ශීඝ්‍රාකාරයෙන් පරිවර්තනයෙන් වෙන නිසාම ඒවායේ අනිත්‍යතාව නොපෙනී යන ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිසා අර නිත්‍ය සංඥාවක් ඒ විපල්ලාසයක් ඇති වෙනවා. ඒ විපල්ලාසය නිසා තමයි ඔය චිත්‍රපති ආදී ඒ ආස්වාදය ලබන්න පුළුවන් විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිත්‍ය සංඥාව නිසා නිමිති ගැනීම, ඒකම අර ආශ්‍රයන් ගලා යෑම, ඒවා එක්කම අර ප්‍රපංච ඇති කර ගැනීම, ප්‍රපංච සංඥා සංඛාර වලට යටවීම, මේවා තමයි අර චිත්‍රපටියකින් ලබන ඒ විනෝද මාර්ගය, විනෝදය. මේ හැම එකටම උපකාර වන්නේ අර චිත්‍රපටියේ ඒ සකස් වීම හා සම්බන්ධ අර චලන ස්වરૂපයේ ඒ එක් එක් චිත්‍රයක සලිතවන ස්වභාවය, ඉක්ම ඒවා ගෙවී යාම, ඒවා ඒ අනිත්‍ය ස්වභාවය, ඒවා වෙනස් ආකාරයකට පත් වෙන හැටි, ඒවා නොපෙනෙන නිසායි. එතකොට මේ કૃත්‍රිම දේවල් ආශ්‍රයෙන් අපි උපමා දක්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත වශයෙන්ම සිත කොයිතරම් ශීඝ්‍රයෙන් කරකවනවාද කියතොත් ඒකට උපමාවකුත් දෙන්න බෑ කියලා. උපමා පිනසුකරා යාව ලහු පරිවත්තං චිත්තං කියලා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. උපමාවක්වත් දෙන්න බැරි තරම් වේගයෙන් මේ සිත කරකවනවා කියලා. ඔන්න එතකොට අර චිත්ත කියන වචනයත් මේ බොහෝ විට බුදුරජාණන් වහන්සේ අර එක වචනවල ඒ ප්‍රාසාර්ථ මතු කරනවා. එකම වචනය අර්ථ දෙකකින් යොදනවා සමහර විට. දැන් චිත්ත කියන එක මෙතන චිත්තතරං. චිත්ත කියන එක චිත්‍රය ආශ්‍රයෙන්, එහෙම නැත්නම් විචිත්‍ර කියන වචනයට සම්බන්ධ කළා. ඇත්ත වශයෙන් මේක සහේතුක බව පෙන්නනවා අර දොයන් සූත්‍රයෙන්. ඒ වගේම මේ කියපු මේ චලන චිත්‍ර සමූහය මේ අපිට මේ සංඥා ලෝක සංඥාවක් මව අපාන. ලෝකයක් මැනීමට උපකාර වන මේ නිත්‍ය සංඥාව ලැබෙන්නේ මේ ඇතුළත තිබෙන්නේ මේ ඇසක් වෙනස් වෙනවා මොහොතක් පාසා, පොපියනවා වෙනස් වෙනවා, චලනය වෙනවා, ඒ වගේම රූපේනුත් වෙනස් වෙනවා. නමුත් ඒවායේ වෙනස්වීම නොපෙනෙන විදිහේ නිත්‍ය සංඥාව විපල්ලාසය, අනික්ක්‍ය නිත්‍ය සංඥා කියන බරපතල විපර්යාසය, විපරීත අදහසක් ඒ සංසාරගත සත්වයා තුළ තිබෙනවා. අන්න ඒක නිසා තමයි එතකොට මුළු මහත් මේ සලායතනෙන් අපට ලෝකයක් නැවිලා පේන්නේ. ඒ නැවිලා පේන ලෝකේ යටතට්ටුවයි බුදුරජාන් වහන්සේ මෙතන මතු කරලා තිබෙන්නේ. යටටම බැලුවහම අන්න ද්වයතාව, ද්වයං භික්ඛවේ පටිච්ච විඥානං සම්භූති. විඥානය කියලා කියන්නේ ඒක ඝන තනිකර දෙයක් නොවේ, ආත්මය වගේ. එහෙන් පිටින් මා ආත්මවාදී දර්ශන වලින් වෙනස් වෙන්නේ බුද්ධ ධර්මයේ අන්න ඒක නිසාමයි. විඥානය කියන එක ඒක ඝන තනිකර දෙයක් නොවේ. ඒ විඥාන හයක් ධර්මයේ දැක්වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන්. නමුත් ඒ හැම විඥානයක්ම අර කියාපු දෙකක් උඩයි ගොඩ නැගිලා තිබෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච කිව්වා වගේ ඒ සූත්‍රයේ දිගට මම හැම එකක්ම මෙතන ප්‍රකාශ කළ යුතු නැහැ. අනිත් ඒවා හිතා ගන්න පුළුවනි. ඒ වගේම සෝතංච පටිච්ච සද්දේච ගාහණංච පටිච්ච ගන්ධේච ආදී වශයෙන් යටත් පිරිසින් මනංච පටිච්ච ධම්මේච සිතක් අර වගේම සැලෙනවා මොහොතක් පාසා වෙනස් වෙනවා ඉක්ම ඊටම ශීඝ්‍රාකාරයෙන් අර අන්‍ය ආකාරයකටපත් වෙනවා ඊළඟට සිතට ඒ උපකාර අරමුණු හැටියට ගන්න සංකල්පත් ඒ වගේම අන්නේ විදිය ලෝකයේ හැම පිටින්ම ගොඩ නැගිලා තිබෙන්නේ මේ දෙදරන පොපියන සැලෙන මේ මූල ධර්ම වලින් එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය සමූහයකින් ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා තිබෙන්නේ. එතකොට මේ අනිත්‍යානුපස්සනාව යම් කිසි කෙනෙක් ඉහළම මට්ටමකට දියුණු කරගෙන අර නිමිත්තෙන් පටන්ගෙන අනිමිත්ත තත්ත්වයට සිත නගාගත්තා නම් එතනම ලෝක නිරෝධ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එතකොට අන්න ඒකයි මේ නිවන කියලා කියන්නේ ප්‍රපංච නිරෝධයත් එතනයි. ප්‍රපංචයන් ගොඩනැගෙන්නේ ප්‍රපංච සංඥා සංඛාරවලට යට වෙන්නේ අර නිත්‍ය සංඥාව නිසා. මේවයි මවල පානව දේවල්. අර දෙකක් අතර හටන පටන් ගන්නවා. එතකොට යටින් තිබෙන්නේ මේ ද්වයතාව අන්න අර අනිත්‍ය වූ ඒ ඇසත් අනිත්‍ය වූ රූපත් නිත්‍යයි කියලා කරකා ගැනීමෙන් තමයි මේ මුළු මහත් අවුලම ඇති වෙන්නේ. ඇසත් නිත්‍යයි රූපයත් නිත්‍යයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ක්ෂණික වෙනස් වීම අර ලහු පරිවර්තන ස්වභාවයෙන් නොපිනි යනවා. ඒ නිසා ඇසත් නිත්‍යයි රූපයත් නිත්‍යයි කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම එතන ඉඳලා පටන් ගන්නවා. ඒ හිතා ගැනීම නිසාම ඒවා ඒ ක්ෂණික වෙනස් වීම අර ලහු පරිවර්තන ස්වභාවයෙන් නොපිනි යනවා. ඒ නිසාම අර ආශ්‍රවයන්ගෙන් ඒවා තණ්හා ලාටුවෙන් අලවල ආශ්‍රවයන්ගෙන් මත් කරලා ලෝකයක් මම පානවා. ඔන්න ඔකයි එතකොට මුළු මහත් අපි මේ ලෝකය කියලා කියන මේ අපිට අතට අහු වෙන ඇසට පෙනෙන ලෝකය ඕකයි. මෙන්න මේ ලෝකය. එතකොට මෙයින් පෙනෙන්නේ මේ ලෝකේ නිස්සාරත්වය. මෙයින් අපිට පෙනෙනවා මේ මුළු මහත් සලායතනෙන් ගොඩනැගෙන ඒවා ඒවයින් ගොඩනැගෙන දේවල් ඒවයින් නිෂ්පාදන හැටියට සැලකුවොත් වෙනින් වචන වලින් ප්‍රකාශ කරොත් ditth sutta mutta viññāta ඒ වචන හතරට ගන්න පුළුවන් මේ සලායතනයෙන් නිෂ්පාදනය වෙන දේවල්. ditth කියලා කියන්නේ දුටු දේවල්. අසු දුටු අසු විඳි මුත කියලා කියන්නේ අර නැහැයෙන් දිවෙන් කයින් මිදින ඒ දිවෙන් ලබන දේවල් විනාට විඤ්ඤාත. මෙන්න මේ අපු මේ ditth sutta mutta viññāta කියන මේ හතරම හතරෙහිම හරයක් නැති බව අරතුවක් නැති බව ඒවා නිස්සාර බව දැන් එතකොට මේ ද්වයන් සූත්‍රය ආශ්‍රිනුත් අපට පැහැදිලි වෙනවා. මෙන්න මේක නිසාම මේ සලායතන නිරෝධි ප්‍රත්‍යක්ෂ කරගත් තථාගතයන් වහන්සේට එවැනි සලායතන නිරෝධයක් ගැන කිසිේත් හිතන්නවත් බැරි හිතන්නවත් බය වෙන ලෝකයා සමග ඒ අදහස් හුමාරු කර ගැනීමේදී මහා බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සලායත නිරෝධයෙන් ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු නිප්පපංච තත්වයට පත් වුණු තථාගතයන් වහන්සේට ලෝකයා සමග අදහස් හුමාරු කර ගැනීමේදී සත්පරිලෝකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒක ප්‍රකාශ කරන ඊටාත්ම වටිනා ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ කාලකාරාම සූත්‍ර නමින්. මේ කාලකාරාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයේදී සංඝයා වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. ඒක මෙන්න මේ විදිහටයි ඒ සූත්‍රයේ වැදගත් කොටස සඳහන් වන්නේ. යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ඥානං යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං තං තථාගතෝ න උපට්ඨාසි යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමි ති වදෙයං තං මම අස්ස මුසා යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමං ජානාමිච නච ජානාමිති වදෙය්‍ය තම්පසතාරිසමීව තමන් නේව ජානාමි නන ජානාමි इति වදේඤ තං මමස්ස කලි इति කෝ භික්කවේ තථාගතෝ දිත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතාසෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති इति को भिक्खवे तथागतो दिट्ठसुतमुत विञ्ञातेषु धम्मेषु तादी एव तादी तम्हा च पनतादिम्मा अन्यो तादी उत्तरितरो वा पणीततरो वा नत्थीति वदामि ईळंगट गातः देहु संधान वेनवा यं किञ्चि दिट्ठं वसुतं मुतं वा अज्योषितं सच्चमुतं परेषं नतेषु तादी सयसं भूतेषु सच्चं मुसावापि परं दहेयम् एतं च सल्लं पटिकच्च दिस्वा अज्योषिता यत्थ पजा विसत्ता जानामि पश्यामि तथैव एतं अज्योषितं नति तथागतान् दलुहामन सूत्रे केटि नमुत् महा गेंबुरु अत्र आशयक् अडंगुवन शून्यता प्रत्यंयुक्त सूत्र्यात् मेके ऐतिहासिक पशुबिम वशीन् शासनिक इतिहास हा संबंध कारणा कीपयक् अपि केटिनुत् संधान करमु मे विवरणयट बहिन्न कलिन् मे कालकाराम सूत्रे संबंधेन् ඒ සූත්‍රේ නම් අහවල් තැන මෙන්න මෙහෙම දේශනා කළයි කියන මිසක් වැඩි විස්තර නැහැ. නමුත් ඒ අටුවා ආදීන් අපට ලැබෙන විස්තර අනුව ඒක දේශනා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩික සිටානන්ගේ දියණියක් වන චූල සුභද්දානම් තී සෝවාන් උපාසිකාව ඒ විවාහ වෙලා ඒ ගිහිච්ච තැන ඒ තමාගේ මාමණ්ඩිය වුණ ඒ කාලක සිටුවරයා මිත්‍යා දෘෂ්ටියෙන් මුදා ගන්නට පුළුවන් වුණා ඒ තැනැත්තියට ඒ බුදුරජාන් වහන්සේගේ පිහිට කරගෙන ඊට පස්සේ කාලක සිටානන් ඒ කාලක තමන්ගේ උයනේ මේ කාලකාරාමයේ තනවල බුදුරජාන් වහන්සේට පූජා කළාය. ඒ වගේම ඒ සාකේත නුවරින් අලුතෙන් පැවිදි වුණු මේ සංඝයා වහන්සේලා ඒ කාලකාරාමයේ රැස් වෙලා බුදුරජාන් වහන්සේ මේ තරම් මේ කාලක සිටානන් ඒ අචේලකයින්ට ලැබිව සිටි කාලක සිටානන් මිත්‍යා දෘෂ්ටියෙන් මුදාවා ගැනීමට හැකිවීමට පුළුවන් හැකිවුණු ඒ බුද්ධ ඥාණය බුද්ධ ගුණය ගැන සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ප්‍රකාශ කළයි කියලයි දක්වන්නේ. ඒ වගේම අටුවාව කියන හැටියට මේ දේශනාව කොයිතරම් ගැඹුරුද කියතොත් මේ දේශනාවේ ස්ථාන පහකදී මේ දේශනාව කරගෙන යද්දී තැන් පහකදීම මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාව අවසානයේදී ඒ අසාගෙන සිටිය 500ක් භික්ෂුන් වහන්සේලා රහත් වුණු බවත් ප්‍රකාශ වෙනවා. ඊළඟට ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් කල්පනා කරලා බලනකොට ධර්මාශෝක රජුරුවන් ඒ ධර්ම දූතයන් වහන්සේලා පිටත් කරනකොට යෝනක රටට වැඩම කළ යෝනක දේශයට වැඩම කළ මහාරක්කිත ස්වාමින් වහන්සේ යවන දේශයේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ ග්‍රීසි හැටියටයි. එතකොට මේ යවන දේශයේ සිටිය ග්‍රීකයින් ඇත අතීතයේ ඉඳලාම බොහොම දාර්ශනික වශයෙන් ලොකු දියුණුවක් ලබාගත්තු මහා දියුණු කළ මොළ ඇති අය. ඔවුන්ට පළමුවෙන්ම දේශනා කළ කරවදාලේ මෙන්න මේ කාලකාරාම සූත්‍රය කියලා සඳහන් වෙනවා. ඒ කාලකාරාම සූත්‍රයේ දේශනා කළ ඒ බණ අහලා යවනයින් එහෙම නැත්නම් ග්‍රීකයින් 37000ක් රහත් මාර්ගඵලවලට පැමිණි බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ ලංකාවේ බුද්ධාගම පිහිටුවාට පස්සේ සද්ධාතිස්ස රජුතුමාගේ කාලයේදී කාලබුද්ධරක්කිත කළුබුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ චේතිය පර්වතයේ සෑගිරියේදී මිහින්තලේ සෑගිරියේදී කළුවර පුවදා කළු තිඹිරි ගස යටදී මේ කාලකාරාම සූත්‍රයෙන් මුළු තුන්වැම ප්‍රෑම ධර්ම දේශනාවක් කළ බවත් ඊළඟට ඒ ධර්ම දේශනාව සදතිස් රජු එතන ඉඳගෙන අහගෙන හිටි බවත් ඒකත් මේ ජනප්‍රවාදවල ඒ වගේ වංශ කතාවල අටුවාවල එහෙමත් සඳහන් වෙනවා. ඔන්න ඔය කාරණ වලින් අපිට පේනවා එතකොට මේක අතීතයේ ඉඳලම ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍රයක් හැටියට සැලකුණු බව. ඒ වගේම මෙතන අපි අර තැන් පහකදී භූමිකම්පාවක් ඇති වුණා කියලා පොළව කම්පා වුණු බව ඒ අටුවා ප්‍රකාශ කරනවා. ඒ ස්ථාන පහත් අපි මේ සූත්‍රයේ අර්ථය කියන අවස්ථාවේදී අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් ඊළඟට අර සූත්‍රයේ දැන් මෙතෙක් ප්‍රකාශ කළේ සූත්‍රයේ සිංහල අර්ථය කිට්ටු ලං කරගන්න බලමු. නමුත් ඒකත් එක්තරා විදිහ ගැටලු සහිත තත්යක්. මක් නිසාද? අර බොහෝ ගැඹුරු සූත්‍රවල සිදුවෙන්න වගේ මේ සූත්‍රයේත් පාඨාන්තර පිළිබඳ සෑහෙන ව්‍යාකූලත්වයක් තිබෙනවා. අටුවාවට පවා බොහෝ විට විසඳ ගන්න බෑ. ඒ වගේම නොයිකුත් මුද්‍රණවල සංස්කරණවල ගැටලු සහිත තැන්, නොපැහැදිලි තැන් රාශියක් තිබෙනවා මේ සූත්‍රයේ සම්බන්ධයෙන්. කෙසේ වෙතත් අර්ථානුකූල වන එක්තරා ඒ සෑහෙන පමණට පාඨ පිරිසුදු කරගෙන අපි මේක පරිවර්තනය කරන්න උත්සාහ ගත්තොත් මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුචරිතං මනසා තමහං ජානාමි. මහණෙනි, දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් යමක් දක්නා ලදද, අසන ලදද, විඳින ලදද, දැනගන්නා ලදද, සිතින් ගන්නා ලදද, සොයා බලන ලදද, පරියේෂිතං අනුවිචරිතං මනසා කල්පනා කරන ලදද, ඒ හැම දෙයක්ම, ඒ හැම මම දනිමි. අර පළමුවෙනි පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒකයි. ලෝකී ඇති තාක් සත්වයින් විසින් දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරියේසිතං අනුවිචරිතං මනසා කියන මේ පද රාශියෙන් හැඳින්වෙන ආකාරයෙන් සලායතනෙන් හැකි තාක්, යම් තාක් සලායතනෙන් ගත හැකි දැනුම් මැද්ද ඒ සියල්ලම මම දනිමි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට දෙවෙනියකින් ප්‍රකාශ කරන්නේ අර විදිහටම යං භික්කවේ සදේවකස ලෝකස ආදී වශයෙන් ආරම්භ වෙලා මහණෙනි, ලෝකේ දෙවියන් මරුන් බමුණන් සහිත මේ ලෝකයා විසින්, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාව විසින් යමක් දක්නා ලද, දසන ලදද, විඳින ලදද, දැනගන්නා ලදද, සිතින් ගන්නා ලදද, සොයා බලන ලදද, කල්පනා කරන ලදද, ඒ සියල්ල තමහං අභඤ්ඤාසි. මම අභඤ්ඤාසින් කියලා කියන්නේ විශේෂ දැනුමකින්, විශේෂ වශයෙන් දැනගතිමි කියන එකයි. අභිජානාති කියන වචනය එතකොට අභි කියන උපසර්ග පදයේ මෙතෙන්ට එකතු වීමයි වෙනස තියෙන්නේ. තමහං අභඤ්ඤාසින්, ඒ මම දන්නව පමණක් නොවේයි, විශේෂාදනි, විශිෂ්ට වශයෙන් දැනගතිමි. ඒ වගේම තං තථාගතස්ස විදිතං, ඒ තථාගතවරයා විසින් තේරුම්ගෙන තිබේ. විදිතං කියලා කියන්නේ ඒක දැනගෙන තිබෙනවා, තේරුම්ගෙන තිබේ. විදිතං තං තථාගතෝ න උපට්ඨාසි. නමුත් තථාගත තෙම මේ උපට්ඨාසි කියලා කියන්නේ අර අපිට කියන්න පුළුවන් ඒ දැනුමෙහි එල්බ ගත්තේ නැහැ, ඒ දැනුම අල්ල ගත්තේ නැහැ, එහෙම නැත්නම් ඒ දැනුමට සමීපස්තව සිටියේ නැහැ. දාර්ශනික ව්‍යවහාර, මේ කාලේ දාර්ශනික ව්‍යවහාර අනුව කියනවනම් ඒ දැනුම පිළිබඳව ස්ථාවරයක් ගත්තේ නැහැ. ස්ථාවරයක් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒවයි එල්බ ගත්තේ නැහැ කියන එකයි. පැලපදියම් මුනේ නැහැ. තථාගතෝ න උපට්ඨාස. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණිය පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං උතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුවිචරිතං මනසා තමහං නජානාමිති වදෙයියං තං මමස්සු මුසා. අර කියාපු අර සියල්ලම මම නොදනිමි කියලා ප්‍රකාශ කළොත් ඒක මගේ බොරුවක් වනු ඇත. තං මමස්සු මුසා. ඊළඟට මේ බැලුවල්මට ප්‍රහේලිකා ගොඩක් වගේ මේ මුළු මහත් සූත්‍රයම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අර විදිහටම ආරම්භ කරගෙන යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සම්මන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුචරිතං මනසා තමහං ජානාමිච නච ජානාමිති වදෙයියං තං පස්ස සාදිසමේව. මම එය දනිමි සහ නොදනිමි කියලා මේ දෙකම කිව්වොත්, දෙකම ප්‍රකාශ කළොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඒ වගේම තමහං නේව ජානාමි නන ජානාමීති වදෙයියං තං මමස්ස කලි. ඒ වගේම මම ප්‍රකාශ කළොත් මම ඒවා දන්නේත් නැහැ නොදන්නේත් නැහැ කියලා ඒකත් මගේ දෝෂයක් වෙනවා. තං මමස්ස කලි. ඊළඟට ඉතිකෝ භික්කවේ මෙසේ මහණෙනි, තථාගතු දිඨා දත්තබ්බං දිඨං නමඤ්ඤති. දිට්ඨ කියලා කියන්නේ දැන් දිට්ඨ සුත මුත ආදී දැන් අපි බොහෝ අවස්ථාවල හමු වෙලා තිබෙනවා ඔය බාහ්‍ය සූත්‍රයේ හැම දිට්ඨි දිට්ඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං ආදී වශයෙන් අපි කලින් අවස්ථාවක විග්‍රහ කළා ඒවා. ඒකට සමහර විට සිංහල වචනයක් පවා සොයා ගන්න අමාරුයි. අර ආත්මවාදයට ආත්මවාදය ඉවත් කළා. දුටුව දුටු දෙය දැන් දුටු දෙය කියලා කිව්ව හැටි එකක් අපේ එක ඊට අහු වෙන ස්වභාවයක් තිබෙනවා. මෙතන දිට්ඨ කියලා කියන එක දුටු සාමාන්‍ය දුටු දෙය කියලා ව්‍යවහාර කරන්නේ. නමුත් ඊටත් වඩා මෙතන ප්‍රාථමික අර්ථයක් යෙදෙන්නේ දිට්ඨ දත්තබ්බං දිට්ඨං නමඤ්ඤති. දැන් මෙතන කියවෙන්නේ ඒ දැකීම මාත්‍රයේ ඇත්ත වශයෙන් අර දිට්ඨේ දිට්ඨමත්නම් කියන අදහසයි මෙතන ප්‍රකාශ කරන්නේ. දිට්ඨ දත්තබ්බං දිට්ඨං නමඤ්ඤති තථාගත තෙම එය දිට්ඨේ හුදු දිට්ඨයක් මිසක් දැකිය යුතු දිට්ඨයක් හැටියට දැකිය යුත්තක් හැටියට මඤ්ඤණා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. මේ මඤ්ඤණා කියන වචනත් අපට අර බාහ්‍ය සූත්‍ර ආදීන් මේ වගේ මූලපරියාය ආදී සූත්‍රවලත් හුරු පුරුදු වචනයක්. මඤ්ඤණා කරන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨිය ආදී වශයෙන් අර සක්කාය දිට්ඨිය අනුව මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට දිට්ඨා දිට්ඨබ්බං දත්තබ්බං දිට්ඨං නමඤ්ඤති. හුදු දැකීම මාත්‍රය මිස දැකිය යුතු දැක්මක් නොහඟි. අපිට අන්න එහෙම ටිකක් පරිවර්තනය කරන්න පුළුවන්. දැකීමෙන් වෙන් වූ බුදු දැකීම මාත්‍රයෙන් වෙන් වූ දැකිය යුතු දැක්මක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඟි. දිට්ඨා දත්තබ්බං දිට්ඨං නමඤ්ඤති. ඒ වගේම අදිට්ඨං නමඤ්ඤති. නුදුටුවක් ලෙසද නොහඟි. අදිට්ඨං නමඤ්ඤති. ඊළඟට දත්තබ්බං නමඤ්ඤති. දැකිය යුතුයයි නොහඟි. දැකිය යුත්තේකයි නොහඟි. දත්තබ්බං නමඤ්ඤති. දත්තාරං නමඤ්ඤති. දැකිය යුත්තේක ඇතැයි නොහඟි. දැකිය යුත්තේ මේ දකින්න කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ වගේම සුතයන් පිළිබඳව අසූ දේ පිළිබඳව ප්‍රකාශ කරනවා. සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. ඒ හුදු ඇසීම් මාත්‍රයේ මිසක් ඇසිය යුතු ඇසුමක් ඇතැයි තථාගතයන් වහන්සේ නොහඟි. සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. අසුතං නමඤ්ඤති. නොඇසු හැටියටත් ඒක මං ඇහුවේ නැහැ කියලා කියන්නේ නැහැ. අර ප්‍රඥාව නිසා ඒක මට ඇහුනේ නැහැ, ඒ නැහුණා කියලා කියන්න බැරි තත්වයක් තිබෙනවා. අසුතං නමඤ්ඤති. නොඇසු හැටියටත් නොහඟි. අසුතං නමඤ්ඤති. සෝතබ්බං නමඤ්ඤති. ඇසිය යුත්තකයිද නොහඟි. සෝතාරං නමඤ්ඤති. අසන්නෙක්කතයිද නොහඟි. ඒ විදිහටම මුතය ගැන. මුත කියලා කියන්නේ අර නැහැයෙන් දිවෙන් කයින් ගන්න ඒ අරමුණු. මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති. ඒ විදිහේ දැනුණු දේවල් එහෙම නැත්නම් විඳි දේ පිළිබඳව කියනවනම් ඒ වින්දනයෙන් තොර විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති. අමුතං නමඤ්ඤති. ඒ වගේම නොවිඳි හැටියක්ද නොවිඳි බවක්ද නොහඟි. නොවිඳි බවක්ද නොහඟි. මෝතබ්බං නමඤ්ඤති. විඳිය යුත්තක් හැටියටද නොහඟි. මෝතාරං නමඤ්ඤති. විඳින කෙනෙක් ගැනද නොහඟි. ඒ වගේම විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති. දැනගැනීමෙන් තොර දැනගත යුතු දැනුමක්ද නොහඟි. ඇතැයිද නොහඟි. දැන නොගත් බවක්ද නොහඟි. දැනගත යුත්තකයිද නොහඟි. දැනගන්න කෙනෙක් පිළිබඳවද ඒ මඤ්ඤණාවක් ඇති කරනෝගනි. විඤ්ඤාතාරං නමඤ්ඤති කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. ඊළඟට ඉතිකෝ භික්කවේ තථාගතෝ දිට්ඨසුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීයේව තාදී. මෙසේ මහණෙනි තථාගත තෙම දිට්ඨසුතමුත විඤ්ඤාතාදී පිළිබඳව තාදී සේක්ම තාදී. මේ තාදී කියන වචනේත් අපි බොහෝ දේශනේ පහුගිය දේශනාවල ගණනාවකම ප්‍රකාශ කළා. අපි සිංහල වචනයක් ඒකට පහසුවෙන් පාවිච්චි කරනවා. එහෙ වූ බව. එහෙම නැත්නම් එසේ වූ ස්වභාවය. ඒ තාදී ගුණය ඒ රහතන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ අෂ්ටලෝක ධර්ම ආදීන් කම්පාන වන ස්ථිරසාර ආදී ඒ ගුණ සමුදාය වෙනවා. නමුත් ඒකට ප්‍රධාන හේතුව මොකද? අතම්මයතාව. ඒ එකක්වත් අල්ලා නොගැනීම නිසා. ඒක මගේ කියලා අල්ලා නොගැනීම නිසායි අර තාදී බව ලැබෙන්නේ. එහෙ වූ බව ලැබෙන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට තාදීසේක්ම තාදී මේ දිට්ඨසුත මුත විඤ්ඤාතාදී පිළිබඳව තථාගතයන් වහන්සේ කොයි විදිය කෙනෙක්ද කියන එකයි අවසානයෙන් ප්‍රකාශ කරන්නේ. තථාගතයන් වහන්සේ මේ හැම එකක් පිළිබඳව තාදී තාදී ගුණෙන් යුක්තේ තාදී සේක්ම තාදීහ තම්මාච පන තාදීම්මා ඒ තාදී පුද්ගලයාට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී කෙනෙක් නැතයි කියමි කියලා එහෙම ප්‍රකාශ කළා. ඊළඟට ගාථා දෙකක් තියෙනවා. යංකින්ච දිත්තංව සුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං පරේසං නතේසු තාදී සයසං උතේසු සච්චං මුසාවාපි පරං ගහෙය්‍ය. අනුන් විසින් යංකින්ච දිත්තංව සුතං මුතං වා අනුන් අන්‍යයන් විසින් දකින ලද අසන ලද විඳින ලද යංකින්ච දිත්තංව සුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං ඒ වගේම එල්බ ගන්නා ලද ඇත්තේයි සත්‍යයයි හඟින ලද යමක් වේද ඒ කිසිවක් පිළිබඳව නතේසු තාදී සයසං උතේසු ඒ ඔවුනවුන්ගේ දෘෂ්ටිවල කොටු වූ ඒ දෘෂ්ටිවාද පිළිබඳව තථාගතයන් වහන්සේ නතේසු තාදී සයසං උතේසු සත්‍යං මුසාවාපි පරං දහේය අනිකා සත්‍ය කියනවා හෝ කියා හෝ බොරුව කියනවා හෝ කියලා අත්‍යඥාගේ වචනය සත්‍ය කියලා හෝ බොරුයි කියා හෝ නොකිය නොදරමි කියන එකයි එතන ප්‍රකාශනය. තථාගතයන් වහන්සේ ඒක ඒකාන්ත සත්‍යක් හෝ ඒකාන්ත මුසාවක් වශයෙන් ප්‍රකාශ කරන්නේ නැත. මක් නිසාද? ඒතංච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතා යත්ත පජාවිසත්තා. ලෝකයේ සත්වයා ඇමිනී සිටින ඇලී සිටින මේ උල මේ දෘෂ්ටි උල අර අන්තගාමී දෘෂ්ටි උල කලින්ම දැකලා ඒතංච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතා යත්ත පජාවිසත්තා ජානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතාණං. මම දනිමි මම දකිමි එය එසේමයයි යන දෘෂ්ටි වශයෙන් එල්බගෙන ප්‍රකාශ කරන අදහසක් තථාගතවරයා තුල නැත. අජ්ජෝසිතං නත්ති තථාගතාණං දෘෂ්ටි වශයෙන් ගත්තු යමක් තථාගතයන් වහන්සේ තුල නැත. දැන් එතකොට මේක තව අපට එලි මේවා පිරිසුදු කරගන්න සිද්ධ වෙනවා. මේ මූලික සැකිල්ල විතරයි ඇත්ත වශයෙන් සූත්‍රය අපි දුන්නේ යම්කිසි පරිවර්තනයක් මේකට පළමුවෙන් ආධාර කර ගන්න යුතු නිසා. නමුත් මේක ඇතුලේ තිබෙන වචන පද සමූහය තුළ අර්ථ රාශියක් තව ගැබ් වෙලා තිබෙනවා. නමුත් මූලිකව අපට හිතා ගන්න පුළුවනි දැන් මෙතනින් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන වශයෙන්ම අර තථාගතයන් වහන්සේ අර අන්‍ය දෘෂ්ටිකයින් මිත්‍යා දෘෂ්ටිකයින් එහෙම නැත්නම් ඔය අපි කියන්නේ අන්තගාමී දෘෂ්ටි අතීර්ථකයින් කියලා එහෙම නැත්නම් සාශ්‍රත දෘෂ්ටිය උච්චේ දෘෂ්ටි ආදී දෘෂ්ටිවාදීන් විදිහේ ඒ ඔවුන්ගේ ආකල්පයක් නෙමෙයි තථාගතයන් වහන්සේ තුල තිබෙන ඊට වඩා එහෙම් පිටිම වෙනස් ආකල්පයක්. ඒක අපිට ප්‍රකාශ හෙළි වෙනවා මේ සූත්‍රයේ අර ප්‍රහේලිකා විදිහේ අර මුල් කොටසින්. තථාගතයන් වහන්සේ හරි මහා ලොකු ප්‍රහේලිකාවට මුහුණ දීපු ආකාරයයි මේ මුල් පදවලින් ප්‍රකාශ වෙන්නේ. මක්නිසාද? දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයා විසින් දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් අර දකින ලද අසන ලද විඳින ලද කල්පනා කරන ලද සිහිතින් සොයා බලන ද යමක් වේද ඒ සියල්ල මම දනිමි කියලා බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා. ඊළඟට දෙවෙනි වර ප්‍රකාශ කරනවා ඒ සියල්ල මම අභිජානාති වඩා යම් කිසි විශේෂ ආකාරයකින් දනිමි කියලා අභඥාසි. එපමණක් නොවේ ඒ සියල්ල මම තීරුම් ගත්තයි කියලා ප්‍රකාශ කරනවා. නමුත් තීරුම් ගත්තට මොකද ඒ දිට්ඨසුත මත ආදිය පිළිබඳව යම් කිසි ඒවා දැඩිව ගැනීමක් තථාගතවරයා තුල නැහැ. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් අර දෘෂ්ටිවාදීන් ප්‍රකාශ කරන අන්දමට සම්පූර්ණයෙන් තීරුම් ගත්තනම් එහි එල්බගත යුතුව තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මෙතන න උපට්ඨාසි කියලා ප්‍රකාශ කරනවා. මෙතනම ලොකු ගැටලුවක්. ඒ වගේම මේ දේශනාව තුලින්ම අපිට පෙන්වෙනවා අර කලින් අපි සාකච්ඡා කළ අව්‍යාකත වස්තු පිළිබඳ ප්‍රශ්නය. ඒ ප්‍රශ්න වලට තරමක සමානත්වයක් මෙතන තිබෙනවා. අව්‍යාකත වස්තු නමින් අපි අර කලින් සාකච්ඡා කළා අර හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝති ච නහෝති ච තථාගතෝ පරම්මරණ නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණ කියලා චතුෂ්කෝටික සතරකෝණ තර්ක න්‍යායක් තිබෙනවා. ඊ තර්ක න්‍යායයට තරමක සමානත්වයක් මේ සූත්‍රයේ තිබෙනවා. නමුත් මෙතන අමුත්ත තියෙන්නේ මෙතන අමුත්ත තිබෙන්නේ අර මුල් කොටසේ. සාමාන්‍යයෙන් චතුෂ්කෝටික තර්කයේ අර සතරකෝණ තර්කයක මුල් විකල්පය ප්‍රතික්ෂේප කරනවා. දැන් මුල් විකල්පයත් හෝති තථාගතෝ පරම්මරණා ඊළඟට නහෝති තථාගතෝ පරම්මරණ. ඒ විදිහේ එකක්වත් පිළිගන්න බැරි විදිහේ තත්වයක් ප්‍රකාශ කරනවා. නමුත් මෙතෙන්දී පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ සියල්ල මම දනිමි. ඊළඟට එය වඩා විශේෂ වශයෙන් දැනගති. ඒවා තීරුම් ගති. නමුත් ඒ තීරුම් ගත්ත නිසාම ඒවා පිළිබඳව ඒ දෘෂ්ටි ග්‍රහයන් ගන්නේ නැහැ. මෙන්න මෙතන ලොකු ගැටලුවක් තිබෙනවා. මෙතෙන්දී අපිට හිතා ගන්න තියෙන්නේ අර මූලපරියාය සූත්‍රයේ අපි කලින් අවස්ථාවක විග්‍රහ කළ මූලපරියාය සූත්‍රයේ දැනීම් මට්ටම් දෙකක් සඳහන් කරලා තිබෙනවා. සංජානාති අභිජානාති කියලා. අර සාමාන්‍ය අශෘතවත් ප්‍රත්‍යඥයා පට දැන් ඒකට නිදසුණක් කියනවා නම් අසුතවා පුතුජනෝ පටවින් පටවිතෝ සංජානාති පටවින් පටවිතෝ සංඥත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති අසුතවත් පුතුජනයා පෘථිවිය පිළිබඳව සංඥා වශයෙන් දැනගන්නේ සංජානාති. ඒකත් එක්තරා දැනීමක් තමයි. දැනීම් මට්ටම් වල ඊටාම පහත්ම එක තමයි මේ සංඥා වලින් දැනගන්නේ. ඒකයි ඉච්චරයි තියෙන ආශෘතවත් පුතග්ජනයට. එතකොට එහෙම සංඥාවෙන් දැනගත්තට පස්සේ ඒ දැනත්ත මොකද කරන්නේ? පටවින් පටවිතෝ පටවිය පටවිමයි කියලා හිතාගෙන සංඥත්වා පටවින් මඤ්ඤති පටවිය ඇති ඇත්ත වශයෙන් තිබෙන දෙයක් හැටියට මඤ්ඤනා කරනවා තණ්හා මාන දික්ක වශයෙන්. පටවියා මඤ්ඤති ඊළඟට අර ව්‍යාකරණ රටාව අනුව පටවියෙයි යයි හංගි පටවියෙන් යයි හංගි පටවිය මගේ යයි හංගි පටවිය පිළිබඳව අභිනන්දනයක් ඇති කරගන්නවා. අන්න ඒක අර පහත් එක්තරා අර පහත පහළ දැනීම් මට්ටම. ඊළඟට තථාගතයන් වහන්සේ පිළිබඳව මේ මූලපරියාය සූත්‍රය ප්‍රකාශ කරන්නේ පටවින් පටවිතෝ අභිජානාත් පටවින් පටවිතෝ අභිඥාය පටවින් නමඤ්ඤති පටවියා නමඤ්ඤති පටවිතෝ නමඤ්ඤති පටවින් මේති නමඤ්ඤති පටවින් නාභිනන්දති. අර අභිඥාන ඥානාති කියන පදයෙන් කියවෙන විදිහේ ඒ විශිෂ්ට ඥානයකින් අවබෝධ කර තථාගතයන් වහන්සේ ඒ පටවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම අර ව්‍යාකරණ රටාවට වහල්ව පටවියේයි පටවියෙන් ආදී වශයෙන් හිතන්නේ නැහැ. ඔන්න ඔතන ওই වෙනසයි මේ මෙතනත් දක්වලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා මම ඒව දන්නවා. මම ඒව දන්නවා පමණක් නෙවෙයි මම ඒව හොඳටම දන්නවා. මම ඒව හොඳටම දන්නවා පවණක් නෙවෙයි මම ඒව හොඳට තේරුම් ගත්තා. මම ඒව හොඳට තේරුම් ගත්ත නිසාම මම ඒවට හේතු වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. අන්න එතනයි එතකොට මේ ඒ විදිහට අපිට ගන්න තියෙන්නේ මේ මුල් කොටස. මේක මහා ගැටළු විදිහටයි බොහෝ විට මේ තේරුම් ගන්න බැරි විදිහටයි මේ පෙන්눔 කරලා තියෙන්නේ මේ සූත්‍රයේ. එතකොට අන්න ඒ විදිහේ තත්වයක් නිසාම තමයි අර දෙවෙනුව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කිසි විදිහකින් මම කිව්වොත් මේ ලෝකයා විසින් දන්නා ලද අසන ලද මේ සියල්ලම නොදනිමි කියලා ඒක මගේ බොරුවක් වෙනු ඇත. එතකොට නොදනිමි කියලා කියන්න බෑ. දැන් තථාගතයන් වහන්සේ මේවා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නේ නැත්තේ මේවා නොදන්න නිසාද කියලා කෙනෙක් ඇහුවොත් ඒකටත් ඌය කියලා කියන්න බෑ. අන්න ඒ විදිහේ තත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන් මේවා තේරුම් ගත්ත නිසාමයි ඒවා අල්ලගන්නේ නැත්තේ. ඒකයි අර නොදැන ඒ නොදැනීම කියලා තථාගතයන් වහන්සේ කියන්න බෑ. ලෝකයා අසන ප්‍රශ්නයට ඒ විදිහට පිළිතුරු දෙන්න බෑ. නමුත් ලෝකයා කල්පනා කරන්නේ ඒව දන්නවනම් ඒව අල්ල ගන්න ඕනේ කියලා. ඒවා පිළිබඳව අර දෘෂ්ටි ග්‍රහයෙන් ගත යුතුයි කියන එකයි ලෝකයාගේ අදහස. ඒ වගේම තමන් ජානාමි ච නච ජානාමි. මම ඒව දන්නවා සහ නොදන්නවා කියලා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. ඊළඟට නියම ජානාමි නන ජානාමි කිව්වත් ඒකත් අර වගේම මගේ දෝෂයක් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අර මුල් කොටස අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. දැන් අර අටුවාවේ දක්වනවා ඇත්ත වශයෙන්ම අර පොළව කම්පා වුණයි කියලා ප්‍රකාශ කරන්නේ අවස්ථා පහක් එතන දක්වනවා. සබ්බඤ්ඤුත භූමි ඒ බුදුරජාණන් වහන්සේ ජානාමි අභිජානාමි අභඤ්ඤාසින් විදිතං යන පද තුනෙන් දක්වන තමාගේ ඒ බුද්ධඥානයෙන් ඒ වසියල් අවබෝධ කරගත්තු බව ප්‍රකාශ කරන පද තුනට අටුවාව සඳහන් කරනවා. ඒක සබ්බඤ්ඤුත භූමි කියලා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ප්‍රකාශ කරන කොටසයි සූත්‍රයේ. සබ්බඤ්ඤුත භූමි කියලා කිව්වේ ඒකයි. දනිමි වෙසසා දනිමි ඒවා තේරුම්ගෙන තිබේ. තේරුම් තථාගතයන් වහන්සේ විසින් තේරුම් ගන්නා ලදී කියලා ප්‍රකාශ කරන පද තුන සබ්බඤ්ඤුත භූමි නමින් අටුවාවේ පෙන්눔 කරනවා. ඒ සබ්බඤ්ඤුත භූමි
ඒ කොටස ප්‍රකාශ කරලා ඉවර වෙනකොටම පොළව කම්පා වුණයි කියලා ඔය විදිහට දක්වනවා. ඊළඟට අර න උපဋ္ඨාසි කියන එක අටුවාවේ තෝරන්නේ කීනාසව භූමිය හැටියට. ඒව දෘෂ්ටි ග්‍රාහයෙන් අල්ලගන්නේ නැත්තේ මක් නිසාද? අර තථාගතයන් වහන්සේගේ ඒ ආශ්‍රවයන් නැති නිසායි. තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් ඒවා අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්නේ අර න උපဋ္ඨාසි කියන පදේ. ඒ ditta sutta muta ආදිය පිළිබඳව ස්ථාවරයක් ගන්නෙ නැහැ. ඒවට හේතු වෙන්නේ ලිබ ගන්නෙ නැහැ කියන එකයි. ඊළඟට දක්වනවා සබ්බඤ්ඤත භූමි, කීනාසව භූමි. ඊළඟට තියෙනවා මේ සූත්‍රය. ඊළඟට තියෙන කොටස මොකක්ද? තථාගතු ධම්මාච යං කොටන්නේ ඒ සූත්‍රයේ ඊළඟට සඳහන් වෙන කොටස අපි දැන් කාලයත් අවසන්යි මේ අදට මෙතනින් ඉවර කරනමු. එත්තාවදාචම් මේ සම්පතං කුණ සම්පතං සබ්බේ